ಸಂಸಾರವಟ್ಟುಪ್ಪತೋಚನಂತಾಯ ಕಮ್ಮಟ್ಟಾಮಿ ನಿಮಹಂ ಪಂತೆ ಅತ್ ಭಾವನ್ ತುಂಬಾಕಂ ಪರಿಚಯಾಮಿ ಮಠ ವಿದರ್ಶನ ಜ್ಞಾನ ಜ್ಞಾನ ಮಾರ್ಗ ಜ್ಞಾನ ಫಲ ಅವಬೋಧ ದೇವಾ ಮಠ ಜೀವನ ಮಾರೇವಾ ಸಾಧು ಸಾಧು ಸಾಧು.
ತಿರುವನ್ ಸರನಾಯ ಸೀಲಮ ದಿನಾಟ
ತಿರುವನ್ ಸರನಾಯ
సలాయతన లోకేమ బొడువక్ కేలని పెన్నన్నోన
අවිද්‍යාවෙන් ඉඳන් කතා කරන දෙයක් තමයි දැන් කතා කරන්නේ. අවිද්‍යාව ඉඳගෙන අවිද්‍යාව දුරු වෙන්න කොහොමද කියන එක. ඒක ප්‍රඥා පහළ වෙන එක කියන එක නේද?
ඔව්.
තමයි කියන්නේ මේ අපි මේ මහාචාර්යතුමා නිසා අපි සාකච්ඡා කරමුකෝ. දැන් ඒ
ඔව්.
හොඳයි.
එතකොට මේ සලායතන ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මොන ලෝකය කියලා? මේ කයනේ, කයත් මනසත් සහිත ලෝකය ගැනනේ බලන්න කිව්වේ අපට. එතකොට මේ
අජ්ජත් බහින් දෙකම ඈ අධ්‍යත් බහිද්ද කියන දෙකමනේ.
අධ්‍යත් බහිද්ද කියන දෙකමනේ. එතකොට ලෝකයේයි බුදුරජාණන් වහන්සේ පැනවි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ටිකනේ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසට ධම්ම කියලානේ අපි පැනවි මේ ලෝකය. එතකොට අපිට හැමතිස්සෙම මේ අපිට හිතෙන්නේ මේ කයත් තියෙනවා කියලා. අපි නිකම් සලායතන වලට යන්නේ නැතුව නිකම් මේ වෙන සිද්ධාන්තය ගත්තෝ. ඇතයි කියලා ගන්න කයක් හා සිතක් තමයි අපි හැමතිස්සෙම තියෙන්නේ අපට. එතකොට බුදුරජාණන් වහන්සේ පැනවීමේ ඇතයි කියලා ගන්න කය අරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම එකක් නැහැ කියන එක
පැනවීම.
නිරෝධේ පෙන්වුවේ. මොකද මේ තියෙන්නේ ඈ අට නොගන්නා බව. එතකොට ඒ කියන්නේ කවදාමවත් එහෙම දෙයක් සකස් වෙලා නැහැ. නමුත් අපි සකස් කරගෙන තින්නේ නොහටගත යුතු දෙයක් හට අරගෙන තියෙනවා. අවිද්‍යාව නිසා නේ, අවිද්‍යාව නිසා සකස් කරගෙන තියෙනවා. එතකොට අන්න ඒක ගැන අපි විමසාගෙන බලාගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ අපි මුලින්ම කය කියන එක ගන්නවා, අපි සිත කියන එක ගන්නවා. අරගෙන හොයාගෙන 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 යනකොට විමසගෙන විමසගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ කවදාමවත් එහෙම දෙයක් සකස් වෙලා නැහැ. ඒක මේ සිතන බවක් කරෙන්න එතන කිසිවක් සකස් වෙලා නැහැ. ඒ සිතන බව මට හම්බෙච්ච එකක් නෙමෙයි.
සිතවිලි හරහාම
සකස් වෙච්ච ලෝකයක්. එතකොට අපිට හැම දෙයක්ම මේ ඇස කියලා ගත්තෝ, කන කියලා ගත්තත්, නාසය කියලා ගත්තත් අපිට හම් වෙන්නේ අපිට පෙනීමක් කියන එකක්. පෙනීමක් කියන එකක් මම මේ අර ඩොක්ටර් මෙතනට ඉදිරිපත් වෙන හින්දා මම මේ මේක සල්ලව මේ සාරාංශයක් විදියට කියාගෙන යන්නේ.
ටෙරුවන් සර්ණයි මෑණියන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
මම කතා කරන්න අවසරද?
අවසරයි කතා කරන්න. ඔව්.
මෑණියන් මේ පොඩ්ඩක් සමායෙන්නේ පොඩ්ඩක් හිමින් පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි.
සමාවෙන්නේ
තෙරුවන් සරණයි.
එතකොට මේ ඒ කියන්නේ අපිට තියෙන්නේ හැමතිස්සෙම අපි මේ හටගත්ත ලෝකයක තමයි අපි ඉන්නේ. අපිට ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, රසය තියෙනවා කියලා අපි හිතන බවක් අපිට හැමතිස්සෙම හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට පෙනීමක් කියන එකක් හම්බුනොත් සලායතන හරහා අපිට පෙනීමක් හම්බ වෙන වෙතනේ අපිට ඇහක් ඇහක් කියන එකක් රූපයක් කියන එකක් හැමතිස්සෙම පැනවෙන්නේ. පුරාණ කර්මයට ඒක හම්බ වෙන්නේ. ඒ පුරාණ කර්මයට හම්බ වෙන පෙනීම කියන එකේ තුල තමයි මේ ඇහැ කියන එක කන ඇහැ කියන එක රූපය කියන එක ඒ තුලම ඇසයි රූපේ චක්කු විඥානේ කියන එක තුලම තමයි මේ පෙනීම කියන එක තියෙන්නේ. ඇසයි රූපේ චක්කු විඥානේ කියන එකේ ඇසයි රූපේ චක්කු විඥානේ කියන එකේ ඵලය තමයි මේ පෙනීම කියන එක. එතකොට මේ පෙනීම කියන එක තුල තමයි ඇසයි රූපය කියන එක පැනවෙන්නේ. එතකොට මේක පුරාණ කර්මයක්. මේ පුරාණ කර්මයට අපිට හිතන්න කියන්න කරන්න බැහැ. පුරාණ කර්මයට හිතන්න කියන්න බැරි වෙනකොට අපි මොකද කරන්නේ? මනසෙන් උපද්දපු සිතුවිල්ලකින් තමයි අපිට මේ තියෙන ඇහක් තියෙනවා කියලා සදාකල්ලිම තියෙන සදාකල්ලිම පැවතෙන ඇහක් අපිට මේ හම් වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා. ඇත්තටම අපිට පුරාණ කර්මයට හම්බෙච්ච එක තමයි මේ චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියලා අපිට හම්බ වෙන්නේ. ඒක නැති වෙන්නේ මේ පෙනීමක් කියන එක උපද්දවනා විතරයි. පෙනීම උපද්දන්න අර සියලු දේ උපදවලා තියෙනවා. පෙනීම උපද්දවන්න. රූපයක් පැවිලා තියෙනවා, විඥානයක් පැවිලා තියෙනවා මේ පෙනීම උපද්දවන්න. එතකොට පෙනීම පැත්තේ පෙනීමට හිතන්න කියන්න කරන්න බෑ. ඒකයි කියන්නේ මේක අරුප අනිදස්සන. කවදාමවත් ඇස අපට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇස අනිදස්සනයි මානේ. ඒ වගේම තමයි කන. කන අනිදස්සනයි මානේ කියනවා අපිට. මොකද කන කියන එකත් අපට ඇසීමක් වෙන වෙලාවෙදී ඇසීමක් හමු වෙන මොහොතේදී තමයි අපිට කන කියන එක හම් වෙන්නේ. එතකොට කනයි ශබ්දයේ විඤ්ඤාණය කියන එක අපිට සම්බන්ධ වෙන්නේ මේ ඇසීමක් කියන වෙලාවේදී. ඒකතර පුරාණ කර්මයක හේතුවක් නිසා අපිට ඒකට හිතන්න කියන්න කරන්න බෑ. දැන් මේවා අර වචන වලින් අල්ල ගන්න යන්න එපා කාලෙක් කියලා පැන වෙන්නේ. ඒක නමුත් ඒ සිද්ධිය වෙන්නේ එහෙමයි. හරි. එතකොට ඒකට අපිට හිතන්න කියන්න බෑ. එතකොට පෙනිච්චතේ දැන ගැනීමකදී තමයි
පෙනිච්චතේ දැන මෑණිය මේ ප්‍රශ්නයක් අහන්න අවශ්‍යද?
අවශ්‍යයි. ඔව් කියන්න.
මෑණිය, ඒතර පුරාණ කර්මෙන් කර්මයක් සකස් වෙන්නේ නැහැ නේද?
පුරාණ කර්මෙන් කර්මයක් සකස් වෙන්නේ නැහැ. ඒකට අසංකප්ප කරන්න ගිහිල්ලා තමයි කර්ම රැස් වෙන්නේ.
පෙනීම කියන කර්ම සකස් වෙන්නේ
නැහැ. ඈ
පෙනීම කියන එක කර්ම සකස් වෙන්නේ නැහැ. පෙනීම කියන
එක කර්ම සකස් වෙන්නේ නැහැ. ඒක ස්කන්ධ මට්ටම. ඒක පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධයයි. එතකොට ස්කන්ධ මට්ටමේදී ඒක පුරාණ කර්මයකයි ඒක ඇති වෙන්නේ. එතනදී එතන නිරෝධ නොදකින නිසා තමයි අපි පෙනිච්ච දේ දැනගන්න යන්නේ. එතකොට පෙනිච්ච දේ දැනගන්නකොට අපිට පෙනිච්ච දේ දැනෙන ගන්න අපි වන්න සටහනක් විදියට පස්ස මානසිකාර තුලින් තමයි පෙනිච්ච දේ දැනගන්නේ. එතකොට මේ මානසිකාර ලෝකයෙන් අපට වන්න සටහනක් උපදිනකොට ඒ වන්න සටහන තමයි අපි අල්ලගන්නේ. ඒ වන්න සටහනකින් තමයි අපි කෙනෙක් උපදව ගන්නෙ. ඇත්තටම තියෙන වන්න සටහන. නමුත් වන්න සටහනේ Nirodhe නොදකින නිසා පෙනිච්ච දෙයට හිතන දේ දකිනවා. ආයෙත් ඔය විදිහට මොකද වෙන්නේ? මේ වන්නසටම් උපද්දවයි යන පාරක් පාසර මං අර ඉඩක් ඇඳලා අර පෙන්නපු විදිහට තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට හැම එකම අපට හම් වෙන්නේ වන්නයක් විතරයි. හැබැයි මේ වන්නයකින් අපි මොකද කරන්නේ? මේක සංකාර කරලා සකස් කරලා අපි මොකද කරන්නේ? හදා ගන්නවා රූපයක්. ඒ හදාගන්න රූපය තියෙන්නේ කොහෙද? මේ Nirodhe නොදකින නිසා මනස තුල තමයි ওই චිත්‍රය හදාගන්නේ. පැහැදිලිද මේ කියන එක?
ඇතුලෙන් හදන්නේ. ඇතුලේ.
ඇතුලේ. සිත තුලින් සිත තුලින් සිත තුලින් හදන්නේ සිතේ හදන්නේ එතකොට ඒ සිත සිත එළියවක්වත් අභ්‍යන්තරයේ කියලා වක්කක් පනවන්නද දැන් ඇතුලේ හදනවා කිව්වොත් මගේ සිත ඇතුලේ කියන එකක් එනව නේද ආපහු
දෙයක් වෙනවා
එතකොට ඒක දෙයක් වෙන්නේ මම ඉන්නකන්නේ
ඔව්
මම ඉන්නකන් තමයි ඒක දෙයක් වෙන්නේ නමුත් මෙතන මේ සකස් වෙන සිත මං කියර පෙර නොතිබීම මෙතන පෙර නොතිබීම හට ගන්නවා කියලා කියන්නේ මොකද දන්නවද ඒක අතීතේ ඉඳන් ආව නෙමෙයි කියන එක ඒක කොහෙවත් තිබ්බව නෙමෙයි මේ මොහොතේ අච්චුප්පන්න වෙන මොහොත මේ මොහොත කියන එක අපිට කාලයකට හු වෙන්නේ නැහැ කියන්නේ මොහොත ගැන පුළුවන් ද කතා කරන්න ක්ෂණය කියන එක කාලයකට ගන්න පුළුවන් නේ නමු මොහොත
මොහොත පනවන්න බෑ
පටන් ගන්න දෙයක්
නේද
ගිහිල්ලා ඉවරයි
මොහොත මොහොත ගැන දැන් මොහොත කියලා කතා කරනකොට මොහොත ඉවර වෙලා නේද ඒ මොහොත කතා කරන්න පුළුවන්ද
විතරම අතීතෙට ගිහිල්ලා අතීතෙට ගිහිල්ලා එතකොටම
අතීතයට ගිහිල්ලා ඒක නිරුද්ධ වෙලා අතීතයට ගියා නෙමෙයි
ගියා නෙමෙයි නිරුද්ධ වෙලා sorry
නිරුද්ධ වෙලා අතීතයට ගියොත් තියෙන දේ ගියා වෙනවනේ
ඔව් පැනවුණා වෙනවා ඔව්
අතීතේ හරි හම්බ වෙනවනේ නේද
ඔව් අතීතයක් පරම බෑනේ ඔව් sorry ඒක වැරදි වුණා ඔව්
ඒ කියන්නේ නිරුද්ධ වෙලා එතකොට ඒක යන මේ පච්චුප්පන්න මොහොත කියන්නේ
මෑණියන් පොඩ්ඩක් එතන චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද
ඒ ඒ කියන්නේ මේ හැම මොහොතකම හැම මොහොතක් කියන්නේ අපිට මේ හැම මොහොතකම වෙන්න ස්පර්ශයක් තුලින් අපිට පෙනීමක් වද්ද වෙනවනේ ස්පර්ශපත් වෙන්නේ මේ සියල්ලම
එහෙමයි
එතකොට ඒ ඒ හම්බ වෙන මොහොත විතරේ මුළු ලෝකෙම ඒ පෙනීමක් උපද්ද වෙන මොහොත විතරේ මුළු ලෝකෙම
එතන හට නොගන්නා භාවයක්ද එතන හට නොගන්නා භාවයක්ද තියෙන්නේ
එතන හට නොගන්නා භාවයක් එතන එතන හට නොගන්නා කියන්නේ දෙයක් හට නොගන්නා භාවය දෙයක්
තේරුණා ගුරු
දෙයක් කියලා දෙයක් පනවන්න බෑ
එහෙමයි
ඒ කියන්නේ ඒ ඒ ඡන්නේ ඒ ඒ මොහොත කොහොමද පනවන්නේ මොහොතේ මොහොත තුල මේ මොහොත නිරුද්ධ වෙනවත් එක්කලම ඊළඟ මොහොත ඊළඟ එක සමුදේ නිරෝධය එතකොට පෙරපස නොවි ඔය සිද්ධාන්තය වෙනවා
මෑණියන් ඒ කියන්නේ එතන ඒ මේ ඒ මොහොතක්වත් හට නොගත්ත බවක් නේද එතන පෙන්නුම් කරන්නේ
හට නොගත්ත බවක් එතන පෙන්නුම් කරන්නේ පොඩ්ඩක්වත් හට නොගත්ත බවක්
හොඳයි දැන් පැහැදිලි ගුණනේ
මොකද මෙතන හට ගැනීම මෙතන නිරෝධ මෙතන නිරෝධයයි මේ හට ගැනීමයි මේ එකටම සිදු පිපිපි යනවනේ මොහොත එතකොට හට ගැනීම ගැන කතා කරන්න බෑ නිරෝධයක් කියන්නේ නිරෝධ ඒකනේ රහතන් වහන්සේලාට නිරෝධ සංඥාවක් විතරයිනේ තියෙන සංඥාව අපි කියන්නේ
එහෙමයි
එකම සංඥාවක් තියෙන්නේ නිරෝධ සංඥාවක් කියලා මොකද රහතන් වහන්සේලාට නිරෝධයක් ලැබෙන්න හට ගැනීමක් පේන්නේ නැහැ. තේරුණාද මේ කියන එක? දැන් අපිට පේන්නේ සමුදේ පැත්ත. අපිට පේන්නේ සමුදේ පැත්ත. අපි සමුදේමයි තණ්හාව කියලා ගන්න. තණ්හාව කියන්නේ සමුදේමයි. ඒක පැහැදිලිද කියන එක? මාත් එක්කලා සාකච්ඡා කරගෙන යනවා නම් ලේසියි. ඔය විදිහට
මට නම් පැහැදිලි එක.
එතකොට ඒ හත ගන්න මොහොත වෙන ඔක්කොම පැත්තකින් දාලා මේ චුට්ට ගත්තනම් මේ චුට්ටේ මුළු ලෝකෙම මේ මුළු කය ගැනම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ ඔක්කොම මේක අවබෝධ කරගන්න පුළුවන්. මොකද මේ මොහොත කියන එකත් අපිට හම් වෙන්නේ. එතකොට මේ මොහොත කියන එක තුල තමයි මේ අවකාශයක තුල මේක දැන් මම අහලා තියෙනවා සමහර දේශනාවල තියෙන මේ අවකාශය තුල තමයි මේ වර්ණ රූපය හැදෙන්නේ කියලා. එතකොට අවකාශය කියන එකත් පැනවෙන්නේ වර්ණ රූපයත් එක්කමයි. වර්ණ රූපය ගැන කතා පෙනීම ගැන කතා කරනකොට වර්ණ රූපයනේ අපිට අප වර්ණ රූපිනේ දැනගන්නේ. වර්ණ රූපය දැනගන්න මොකද වර්ණ රූපය හම්බ වෙන්නේ එහෙම අවකාශයත් හදාගෙනමයි. පැහැදිලිද මේ කියන එක? එතකොට මේ තියෙන ලෝකයක අවකාශ ලෝකයක තියෙන තැනක හිස් තැනක මෙතන හඳුනා කියලා අපිට පණවන්න පුළුවන්ද? මේ කියන එක තේරුණාද?
පැහැදිලිය මෑණින්.
මොකද නැත්තම් හිතනවා මේ දැන් මේ හිස් ලෝකයක මෙන්න පෙනීම තියෙනවා. මේ අපි හිතමු මේ පෘථිවි කියලා ගත්තා. පෘථිවි තැනක මෙන්න පෙනීම කියන එක තියෙනවා. ඔහොම ගන්න වෙලාවලුත් තියෙනවා නේද කයි? ඔහොම කියන හේවලුත් මම අහලා තියෙනවා. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. මේ සියල්ලම ඔතනදි මේ පච්චුප්පන්න වන මොහොතේදී තමයි මේ සියලු මේ ධාතු. එතකොට පටවියාපෝ තේජෝ වායෝ කියන සතරමා ධාතු විඥාන අවකාශ කියන මේ ටිකත් මේ මොහොතේදී තමයි වෙන්නේ. එතකොට මේ පටිච්ච සම්පදේ ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේදී. සලායතන ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේදී. එතකොට මේ සියලු ලෝකේ සියල්ල දැනගන්නේ මෙන්න මේ මොහොත. ඒ ටික පැහැදිලිද? ඒකයි එකකින් දැන එකක් අවබෝධ කරගත්තොත් සියල්ල අවබෝධ වෙන්නේ. මේ සියල්ලම මේ මොහොත තුළ මේ මොහොත තුළ සමුදය තුළම නිරෝධ වෙනවා.
එතන පොඩ්ඩක් අවසරයි. පොඩ්ඩක් වරද වටවා ගැනීමක් වෙන්න පුළුවන්. සමුදය තුළම නිරෝධ වෙනකොට සමුදයක් ඒක හට ගැනීමක් වෙලා නිරුද්ධුනායි කියන වගේ අදහසක් එන්න පුළුවන්. එතන පැහැදිලි කිරීමක් කරන්න හොඳ. එතන එහෙම කිව්වොත් එහෙම සමුදේ තොරම නිරුද්ධුනායකට අපි සාමාන්‍ය කට්ටිය හිතන්න පුළුවන් මේ හට ගන්නවා තමයි හට අරගෙන නිරුද්ධ වෙනවා කියලා වගේ අදහසක් එන්න පුළුවන්. එතන වඩා නිවැරදි කරන හරනේද හට නොගන්නා බවම තමයි අපිට මේ දැකලා තියෙන්නේ.
හට නොගන්නා බව කියන්නේ දැන් සමුදේ වීමක් තියෙනවා. ඒත් සමුදේ වීම තුල සමුදේත් එක්කලම මේ ඒකත් එක්කලම ඊට පස්සේ මේ එතන සමුදේ නිරෝධය කියන්නේ මේ එකටම සිදුවන එකක්.
ඒ සමුදේ නිරෝධය කියන්නේ හට ඒක තමයි හටගත් නිරෝධ වෙනවා වගේ දෙයක් නේද අපිට ඒකට ඒකෙන් අදහස් වෙන්නේ.
ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේක හට ගන්න මොහොතේ ඒක නිරෝධ වෙනවත් එක්කලම පෙරපසු නොවි ඊළඟ සිත හට ගන්නවා.
ඔය ඉතින් හට ගන්නවා
කියන්නේ මේකට කාලයක් දෙන්නේ නැහැ.
හට ගන්නවා කියන්නේ බෑනේ.
හට ගන්නවා. නිරෝධයක් මොකද අකන හිතන්න බෑ මෙතන නිරෝධයක් පෙරෙන්න.
ඔව්.
එතන නිරෝධයක් හැරෙන්න. මොකද ඒකේ හිතර කොට අතන නිරෝධයක් වෙලා තින්නේ.
මම
හට නොගත් බව කියන්නේ නැත්තන. හට නොගත් බව කියන්නේ නැත්තන.
හරිම හට නොගත් බව කියන එකයි හට ගත්ත නිරුද්ධ නැහැ කියන එක දෙකක් නේද? දෙකක් වගේ පේනව නේද?
සමාන හැමතිස්සෙම හට ගත්ත දැන් සමුදේ වෙනවනේ පච්චුප්පන්න මොහොත පෙනීම කියන එක හටගෙන නිරුද්ධ වෙනවනේ. ඒ සිද්ධාන්තය වෙනවා. එතකොට මෙතන හට නොගත් බව කියලා කියන්නේ දැන් කෙනාට. කෙනාටනේ හට ගැනීම කෙනාටනේ නිරුද්ධ වීම තියෙන්නේ. කෙනා පැනුණොත්නේ.
ඔව්.
කෙනා පැනුණොත්නේ.
එහෙමයි.
එතකොට කෙනා ඉඳගෙන බැලුවොත් මේක හටගෙන නිරුද්ධ වෙනවා කියනකොට එතන සිද්ධාන්තයක් එතන එකක් තියෙනවා. හරිද? එතකොට මේ කියන්නේ මේ පච්චුප්පන්නවන මොහොත. මේ මොහොත කියන එක අපිට ඒ කියන්නේ මොහොත ගැන අපිට හම් වෙන්නේ
නැහැ. ඒක එතන අපි සඳහන් කරන්නේ ලෝකෙ පැත්තෙන්ද?
ලෝකෙන් අපිට ලෝකෙ හැදෙන්නේ. ලෝකේන වෙදී සිද්ධ වෙන්නේ අපිට ලෝකෙ තුලනේ.
ලෝකේ හැදෙන
හැටි මේක අවිද්‍යාවෙන් මේ සැකසෙන්නේ.
ඔව් එහෙමයි.
අවිද්‍යාවෙන් මේක සැකස ඒ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙන ඒ පුරාණ කර්මනේ.
එහෙමයි.
පුරාණ කර්මයක් අපි තුම පුරාණ කර්මයක් නැත්තා පුරාණ කර්මයක් නැත්තා එතකොට මොකද්ද වෙන්නේ එතකොට සලායතනමක් මොකක්වත් එහෙමවක්වත් හම්බ වෙනවද
පනවන්න බෑ එහෙම පනවන්න බෑ එතකොට
පනවන්න බෑ ඔහොම දකින්න
එහෙමනම් අන පැහැදිලි කර අනිත් සමහර කට්ටියට අමර ආධුනික මට්ටමේ ඉන්න කට්ටිය පොඩ්ඩක් අපහැදිලි වෙයි කියලා මම ඒක කිව්වේ.
මේ
මේකයි මම කියන්නේ
මෙතන එතකොට මෙතන හට නොගත් බව හම් වෙන්නේ පෙනීම කියන එක අපිට කවදාමවත් හමු වෙන්නේ නැහෙනි. පෙනීම කියන එක අපිට මේ කිසිම දවසක හමු නොවන අවස්ථාවක්. මොකද ඒකට හිතන්න කියන්න කරන්න බෑ. හිතන්න කියන්න කරන්න බෑ. හරි එතකොට වන්න රූපය දැන ගැනීමටත් හිතන්න කියන්න කරන්න බෑ හැබැයි ඒ තුල අපි අවිද්‍යාවෙන් කෙලෙසේ ප්‍රපංචයන් ගොඩ නගාගෙන තමයි අපි හැමතිස්සෙම දැනගන්නේ ඒ දැනගන්න දේ මේකට අදාළ නැහැ ඒකේ සකස් නොවන්නේ
එහෙමයි
හරි දැන් මේ අපි හිතමු මේ වන්න සතන් වල කොතනද අපිට අපි හිතමුදගෙන අම්මෙක් හම් වෙන්නේ තාත්තෙක් හම් වෙන්නේ කෙස් හම් වෙන්නේ ලොම් හම් වෙන්නේ නිය හම් වෙන්නේ දත් හම්බ වෙන්නේ
සකස් වීම කරාමයි
සකස් වීම කරා මොකද අපි දැනගන්න මොහොත වෙනකොට අර වෙන්න ඕන දේ වෙලා ඉවරයි එතකොට අපිට ඒ දේ නෙමෙයි අපි හම් වෙන්නේ මේ මනස තුලින්ම සකස් කරගත්ත දෙයක් ඒකම බොරුවක්
එහෙමයි කියන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වෙලාමයි හම්බ වෙන්නේ.
පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේම තමයි අපිට හම්බ වෙන්නේම පංච උපාදානස්කන්ධයනේ.
ඒ එහෙමයි.
පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුක්ඛ කියන්නේ උපාදානස්කන්ධය. හැබැයි දුක කියන්නේ දුක්ඛ සත්‍ය නෙමෙයි. දුක කියන්නේ දුක කියන එක ගන්න පුළුවන් දුක්ඛ සත්‍ය කියලා ගන්න පුළුවන් දුක්ඛ සත්‍යද වේ හැබැයි දුක්ඛ සත්‍ය දුක නෙමේ කියනවා එතකොට දුක්ඛ සත්‍යයට තමයි අර පුරාණ කර්මය හවුවේ පැහැදිලිද මේ කියන එක පංචස්කන්ධ මට්ටම එතකොට මම අපි මේක උපාදාන වශයෙන් දෙයක් කරගෙන ගන්නකොටම තමයි ධම්ම කියලා ගන්නකොටම අපිට මේක දෙයක් වෙලා තමයි හම් වෙන්නේ. දෙයක් වෙලා හම් වෙනකොටම මොකද මම මෙතන ඉන්නවා බාහිර රූපයක් තියෙනවා කියලා අපි පනව ගන්නවා. මමත් ඉන්නවා බාහිරත් තියෙනවා කියලා ගැනීම නිස්සාරම තමයි අපි ලෝකයට හවු වෙලා තියෙන්නේ. මොකද මේ මනස තුලින් තමයි ඕක මම බාහිරය කියන එක දෙක මේ විඥානයේ විසින් වෙන් කරලා අපට දීලා තියෙනවා. එතකොට හැම මොහොතකම මේ මොහොත තුළ මේ සකස් වීමක් පේන්නේ. ඒ සකස් වීම ඇත්ත නොදන්නා කම නිසා තමයි. අපි මේ ලෝකයේ තුල ආස්වාදයෙන් බැඳෙන්නේ. පැහැදිලිද කියපුදි? ඔතන පැහැදිලිමක් තියෙනවා නම් කියන්න බලන්න. පැහැදිලිද අංක සරත් අංක හරි එතකොට මේ අපිට දැන් කරන්න තියෙන්නේ අපිට වෙන මොකක්වත් නෙමෙයි බලන්න තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය කොහොමද සැකසෙන්නේ කියන එකනේ අපි දකින්න ඕන දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍යනේ නැත්තම් අපිට වෙන්නේ මොකද අපි වචන හොස්සේ හොය හොයා යනවා වෙන සිද්ධාන්තේ අපින් ගිලිහිලා යනවා ඒ නිසා අපි හැම මොහොතකම මේ වෙන මොහොතේ මොකද මේ වෙන්නේ මේ හැම මොහොතකම සකස් වෙන්නේ අහින් බලනවා නම් රන්න රූපය කනින් අහනවා නම් ශබ්ද රූපය නක්ෙන් බලනවා නම් ගන්ධ රූපය දිවෙන් බලනවා නම් රස රූපය කයින් බලනවා ස්පර්ශ රූපය එච්චරයි ඒ ස්පර්ශ රූපේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියන විදියට අපි මේක දකින්නවා මම මේ සිත මේක විතරයි ඒක විතරයි ඒ පහළ වෙන ඒ සිත තුල මේ කයේ මේ සිත කහේ කොහෙවක්ක තියෙනව නෙමෙයි.
තෙරුවන් සරණයි අපේ මහාචාර්ය මහාචාර්ය රවි කොගල මහත්මයාට සම්බන්ධ වුණා.
අපි ආරාධනා කරමු
මේ දේශනාව කරගෙන යන්න කියලා. නැහ පුතුමීල ගුණවත් වෙන අපි සම්බන්ධලා ඉන්නවනේ දිගටම නේද?
ඔව්
ඔව්. නැහ මේ අපේ මහාචාර්යතුමා මම ආරාධනා කරනවා ගෞරවයෙන් අපේ සාකච්ඡාව දිගටම හොඳගෙන යන්න කියලා. ડોક્ટર අපිට මේ ප්‍රශ්නයක් තියෙන ඇත්ත වශයෙන්ම මේ කාටත් අපි මේ එළියෙන් දකින දේ ඇත්තයි කියලා අරගෙන බාහිරටම නැවිලා ඉන්නවා. නමුත් ඔක සකස් වෙන ඉන්නේ කිරිය ලක්ෂණ නැහැ. එතන තමයි ටර්නින් පොයින්ට් එක
තියෙන්නේ. ඒක තමයි අර මං එදා අර ඉරක් ඇඳලා හැම එකක් නැති බව අර පෙන්නගෙන යන්න උත්සාහ කරේ.
අපිට එළියම අපිට පේන්නේ එළියම තියෙන දේවල් වල මේ රාග ද්වේෂ මෝහ තියෙනවා කියලා. අපි එළියම දැකලා එළියෙන් රාගයක් ඇති වෙන්න පුළුවන්. එළියෙන් දේ ඒ කියන්නේ කැමැත්තෙන් ගන්න පුළුවන් කැමැති දේවල් අකමැති දේවල් ඔක්කොම එළිය තියෙනවා කියලා. මොකද මේ හදන්නේ ඇතුලේනේ.
ඇතුලේනේ ඔව්. මේ සිත විසින්ම තමයි මේ මායාව කරන්නේ.
එහෙමයි. එහෙනම් අපේ මේ මහාචාර්ය රවි කොක්කල මහත්මයාට මම ආරාධනා කරනවා එතුම සම්බන්ධ වෙලා ඉන්නවා ඉදිරියට කරගන්න කියලා. සාදු සාදු සාදු. ડોક્ટર ඔබතුමාට ආරාධනා කරනවා.
ආ තෙරුවන් සරණයි මම මේ දැන් තමයි ගණිතුමේ මේ මොනවා හරි ගැටලු තියෙනවා නාහන්.
අපි සාකච්ඡා කරේ මේ අපි මේ රැවටිලා ඉන්නේ අපි මේ එළි තියෙන දේවල් වල රාග ద్వේෂ මොහ තියෙනවා කියලා. නමුත් ඔක සකස් වෙන්නේ ඇතුලෙන් හදපේකට නේද අපි මේ එළියෙන් පනවගෙන රාග ద్వේෂ මොහ ඇති කරගන්න කියන එක. يعني අපි අපිට ඒ වගේ දෙයක් නේ අපිට දකින්න තියෙන්නේ. ඒක තමයි සාකච්ඡා කරේ අපි. එහෙමයි ડોક્ટર. තිරුවන් සරණයි. ડોક્ટર મ્યુટ කරලා දෙන්න.
මොකද්ද සරත් සෝරි මේ මොකද ප්‍රශ්නයක් ඇහුගද?
එහෙම මේ අහන් ඇහුවේ දැන් අපිට අපි මේ ගොඩාක් කට්ටිය අපි පු탁තර මට්ටමේ ඉන්නකොට අපිට මේ අපි එළිය තියෙන දේවල් වල රාග ද්වේෂ මොහ තියෙන කියලා අපි රැවටිලා ඒවයි පැත්තෙන් බලනවා ඒවයි වැක් කරගන්න. නමුත් අපිට අත් වශයෙන් ඇතුලේ සකස් වෙන දෙයක් අපි එළිය පනව ගන්න දෙයක් ඒවයි එළිය තියෙන දේවල් කාම ගුණ විතරයි තියෙන කාම නැහැ නේ ඒවයි. ඉතින් අන්නේ වගේ දෙයක තමයි අපි රැවටෙන අපි එතන තමයි ටර්නින් පොයින්ට් එක මම හිතන්නේ. ඒක නේ
පොඩ්ඩක් පැහැදිලි. එතන මෙහෙම දෙයක්. දැන් එළියේ තියෙන ඒවට ඇදෙනවා ගැටෙනවා කියන එක එකක්.
එහෙමයි.
ඊළඟට හිතේ තියෙන ඒවට ඇදෙනවා ගැටෙනවා කියන එක තව එකක් නේ.
එහෙමයි.
එතකොට එළියේ තියෙන ඒවයින් අයින් වුණා කියලා හිතේ හැදෙන ඒවයින් අයින් වෙන්නේ
නැහැ නේ. නෑ. ඒක මම කිව්වේ. අපි කරන්නේ ඒකනේ. සාමාන්‍ය ප්‍රතිග්‍රහ මට්ටමේ කරන්නේ එළිය තියෙන දේවල් වලින්
ඒක ලොකු දැක්මක්.
දැක්මදී
දැන් මුලින්ම අපිට හිතෙනවා එළියේ තියෙන දේවල් කියලා. ඇත්තටම දැන් මං හිතන්නේ කට්ටියට නුවණක් තියනවානේ මේ හිතේ හදපු එකක් තමයි එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා තියෙන්නේ කියලා.
එහෙමයි.
හරිද? එතකොට ඒකෙන් අයින් වෙන්නේ මොකද්ද? අර බාහිර ලෝකේ යක් කියන එකක් නැහැ. හිතේ හැදෙන දේවල් තමයි මේ දැනගෙන තියෙන්නේ.
එහෙමයි පනවගත්ත දේවල්.
ඔව්. හැබැයි දැන් තාම ලෝකය කියන එකෙන් ඈතර වෙලා නැහැ. ඔක භෞතික මට්ටමින් අයින් වුණා විතරයි. දැන් උතෙන්දී එන්නේ භෞතික කියලා දෙයක් නැහැ. සේරම හිතෙන් දැනගන්නේ.
එහෙමයි.
හැබැයි මතක තියාගන්න ලෝකේ එහෙම්මම තියෙනවා තාම.
හිතේ හදාගත්ත ලෝකය මතක් කරම ගන්න පුළුවන් ආවර්ජනයකින්.
ඔය ඉතින් හිතට දැන් ඔයාට gedara මතක් වෙනවා කියලා හිතන්න මන් දන්නේ නැහැ. ඔයා gedara නම් ඉන්නේ ඔෆිස් එක කියලා හිතන්නකෝ. ඔෆිස් එකේ ඉඳන් ඉන්නේ gedara කියලා හිතන්නකෝ.
ආවර්ජනයකින් අයිනවා. ආවර්ජනයේ ලෝකය හැදෙනවා.
දැන් හිතට මතක් වෙනකොට ඔයා තනි කර ලෝකෙක ජීවත් වෙනවා.
එහෙමයි.
හරි. ඒකේ වත් ඉන්නවා ලෝකෙත් තියෙනවා.
මනෝලෝකෙක. මනෝලෝකෙක.
ඔව් මනෝලෝකේ වුණත් ලෝකෙ එහෙම්මම තියෙනවනේ.
ලෝකේ තියෙනවා. ඇත්ත කරන් ඉන්නවා. ඇත්ත කරගන්න. මනෝලෝකෙ.
ඒ කියන්නේ ඉතින් කෙලස් ටික එහෙම්මම තියෙනවනේ.
තියෙනවා.
ඒ ලෝකෙන් එතර වෙන දර්ශනයකට ඇවිල්ලා නැහැ.
එහෙමයි.
තේරෙනවා.
එහෙමයි.
ඔක දැන් මම මේ ටිකක් ගැඹුරු එකක් කියන්නේ. ඒ කියන්නේ එතන දැන් අපි භෞතික ලෝකෙන් මිදුණා කිව්වට ලෝකෙන් එතර වෙලා නැහැ. තාම ලෝකයක් තියෙනවා. හරි. දැන් නුවණක් වෙන්න පුළුවන් ඔය හිතේ හදන එකනේ දැනගත්තේ එළිය දෙයක් නෙවෙයිනේ කියලා.
එහෙමයි.
හැබැයි තාම ලෝකේ තියෙනවානේ.
එහෙමයි.
එතකොට බලන්න භෞතික මට්ටමින් මිදුණා දැන් හිතෙන් හදන ලෝකෙ තියෙනවා. ඒ කියන්නේ ඔකට කියන්නේ විඥානවාදය කියලා. භෞතික ලෝකෙන් මිදෙන්න අපි අල්ලගන්නවා විඥානවාදය. හරි. දැන් උතන බලන්න ඕන දැන් බුදු කෙනෙක් පෙන්නන්නේ පටිච්ච සමුප්පන්න බවනේ.
එහෙම
පටිච්ච සමුප්පාදේ තියෙනවද? චතුරාර්ය සත්‍යය තියෙනවද? ඔය කියපු කරුණ. දැන් ඒ කියන්නේ ලෝකෙන් එතර වෙලාද තාම ලෝකෙද ඉන්නේ? ඉතින් මේකේ ලෝකෙනේ. හිතෙන් හැදුවා කිව්වත් ලෝකෙ. දැන් ඒක එක්තරා නුවණක්. ඒ කියන්නේ ලෝකෙට ආйти නුවණක්. ඔය එළිය තියෙන එක නිවේයි දැනගත්තේ හිතෙන් හදපු එක කියන එක. හරි. ඉතින් ඔතන තමයි අපි ඉස්සර හිටියේ. හැබැයි දැන් තව ටිකක් ඔක දහම හොයන්න ඕනනේ.
එහෙම.
දැන් බුදුහාමුදුරෝ ලෝකේ කියනකොට පංච උපාදානස්කන්ධ ලෝකේ. දැන් හිතේ ඔක හැදුනත් පංච උපාදානස්කන්ධයක්මයි හැදලා තියෙන්නේ.
එහෙමයි.
එකක්.
එතකොට ඒ කියන්නේ දුක සකස් වෙලානේ. ඒ අනිත් එක තව පැත්තකින් බලන්න. දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහේ රූප කියන එකෙන් එතර වුණාට ඉතුරු ටික තියෙනවනම් තාම දුක තියෙනව නේද?
එහෙමයි.
ඉතින් ඕක තව පැත්තකින් බැලුවොත් අපි ওই චිත්ත සමාධියක් දියුණු කරගෙන නැත්නම් සිහිය සතිය දියුණු කරගෙන යනකොට ඔන්න ඔය தත්ත්වය අත්දකින්න පුළුවන්. ඒක තමයි දැන් රූපාවචර ධාන මට්ටම අරූපාවචර ධාන මට්ටම වෙනකොට දැන් අරූපාවචර වෙනකොට රූප ලෝකෙන් එහෙම්මම මිදිලා.
රූප නොදෙණිය යන මට්ටම.
ඔව් රූප ගැන කිසිම අදාළත්වයක් නැහැ අරූපාවචර කියනකොට.
සංඥාවක් නැහැ.
සංඥාවක් තියෙනවා. සංඥා කියන්නේ රූප නෙමෙයිනේ.
සංඥා රූප සංඥා කියන්නේ.
සංඥා කියන්නේ හිතේ හැදෙන දෙයක් නෙමෙයි.
එහෙමයි. හිතනොත්
සංඥාව කියන්නේ අල්ලන්න පුළුවන් එකක් නෙවෙයිනේ නේද?
නෑ.
රූප කොටස නෙමෙයි. වේදනා සංඥා චේතනා ඊළඟට චේතනා කියන්නේ සංස්කාර විඥාන. ඔක්කොම එහෙම්මම තියෙනවනේ. මතය තියන්නේ සංඥා තිබුණත් ලෝකේ.
ඔතනදී ඒකනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකටම නිරුද්ධ වෙන්නේ. එතකොට රූපේ නැති වෙලා විඥානේ සිත පවතින්නේ නැන්නේ.
ඔව් එතන
සිත කියන එක සකස් කරන දෙයක් නේ. එතකොට
නිරුද්ධ වෙන්නේ. අර ඒ කියන ටික පැහැදිලි නෑ කැඩි කැඩි ඇහෙන්නේ. ආ ඒක අපහු කියන්න පුළුවන්ද මේ?
හලෝ. ඔව්. මෙතන ඇහෙනවද?
දැන් ඇහෙනවා කියන්න බලන්න.
ඔව්. එතන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. කියන මේකනේ සමුදය කියලා අපිට හම්බ වෙනවනම් හම්බ වෙන්නේ. ඒ තුලනේ අපිට ඒ මෙතන ඇත්තම කියනවා නම් රූපයක් කියන එක අපිට හම්බ වෙන්නේ විඳීමක් හඳුනා ගැනීමේ සිතවිල්ලක් තුලින්මනේ. එතකොට ඒ ඒක ඒ මේ පච්චුප්පන්න මන මොහොත තුල සකස් වෙන එකක් මිසක මොකද මේක තියෙන දෙයක්වත් පැන වෙන දෙයක්වත් නෙමෙයිනේ ඒක. එතකොට එතන සිතක් කියලාවත් අපිට හම්බ වෙන්නේ නැහනේ. සිතෙන් දැනගත්ත කියලා කිව්වට දැන් මොකද මේ සිත. එතකොට මම ඉඳගෙන මගේ සිතෙන් දැනගන්නවා කියලා කිව්වොතින් එතන අපට ඒක නැවතත් ආයත් පච්චනයක් විතරයි වෙන්නේ නේ. ආයත් මම ඉඳගෙන ඉන්න තැනක් නේ.
නැ මම ඉඳගෙන කියන එක නෙමෙයි දැන් ඔය ආති පහ සකස් වෙනවා කියනවනේ.
ඔව් දැන් සිතෙන් දැනගන්නවා කියනකොට සිතෙන් එතකොට මේක මනදම්ම මනෝ විඥාණයෙන්නේ මේක සකසෙන්නේ. මනදම්ම මනෝ විඥාණයෙන්නේ.
ඒකෙන් සකසෙන්නත් පුළුවන් අනිත් ඒවායින් සකසෙන්නත් පුළුවන්.
ඔව් ඒ කියන්නේ
එතන හයක්
තියෙනවා. කර්මය හරහා ඇහැහන බෑ වෙන සිද්ධාන්තය අපි මනදම මනෝ විඥාණයෙන්නේ දැනගැනීමක් වෙන්නේ අනතිස්සම මානසිකාර ලෝකයක් නේ.
මානසිකාර කුලින් එහෙමයි ආයතන හයක් තියෙනවානේ.
ඔව්
අස කන නාසය දිව කය මන කියලා.
මන කියලා.
එතකොට ඔය ඕන ආයතනකින් අවිජාති පහ සකස් වෙන්න
පුළුවන්. සකස් වෙන්න පුළුවන්.
ඔව්.
එතකොට අපිට පුරාණ කර්මෙන් හම්බ වෙන්නේ නැහැ. පුරාණ කර්මෙන් හම්බ වෙන එකට අපිට හිතන්න කියන්න කරන්න බෑනේ.
ආ පුරාණ කර්මෙන් හම්බ වෙන්නේ
අපි මෙතන සකස් කර ගන්නවනේ. අවිද්‍යාව තුල ඉඳගෙනනේ.
ඒක තමයි අවිද්‍යාව තුල සකස් වෙන්නේ මොනවාද? ඔය රූප වේදනා සංඥා සංකාර.
සංකාර විඥාන ටිකමනේ. ආයෙත් වෙන දෙයක් සකස් වෙන්න පුළුවන්ද?
වෙන දෙයක් නෙමෙයිනේ දැන් මේ පහ ගැනනේ අපි කතා කරන්නේ. ඒකට ඒ පහ සකස් වෙන්න පුළුවන් ආයතන හයෙන් ඕන තැන. දැන් මනසේ සකස් වෙනවා කියලා එකක් නෙමෙයි. ආයතන හය සලායත.
සලායතනනේ.
සලායතන ඕන එකක් කිව්වොත් මේ පහ සකස් වෙලා.
ඔව්.
තව ඉදිරියට සමුදේ වෙලා.
ඔව්.
හරි.
ඔව්.
එහෙම.
එතකොට නිරෝධ වෙලා කියන්නේ මොකක්ද?
එතකොට මේ සමුදේ විච්ඡේදේ එහෙමම පව සමුදේ වෙලාම පවතින්නේ නැහනේ.
නැහැ. හරි තමයි.
පවතින්නේ නැහැ.
ඒ කියන්නේ හටගත්තු දේ නැති වෙනවා.
ඒ ඉතුරු නැති ඉතුරු නැතුවම නැති වෙනවා ඒක. ඉතුරුක් නැතුවම නැති වෙනවා.
ඔව්.
හරි. එතකොට මෙන්න මේක අපි මෙතන මේක නොදකින තාක්කල් නේද අපි පැනවිච්ච ලෝකයක් කියලා අපි හදාගෙන ඉන්නේ. මොකද මේක මේ තියෙන එකක් නෙමෙයිනේ මං කියන්නේ මෙහෙම.
එතන ඒ කියන එක නෙමෙයි මං කියන්නේ.
ඔව්.
ඕක නොදන්න තාක්කල් ලෝකේ තියෙනවා කියන එකේ අඩුවක් තියෙනවා.
ඔව්.
ඒ කියන්නේ ඇති වුණ දේ නැති වෙනවා. මේක සමුදය වුණා ඒක නිරුද්ධ වුණා.
ඔව්.
ඕක නොදන්න තාක්කල් ලෝකේ තියනවා
කියන්න බෑ. මොකද මෙත්
ඒක හරි ඒක නෙවෙයි මේ මම මේ කියන්නේ.
ඔව්.
දැන් ඒ ඕක නොදන්න තාක්කල් ලෝකේ තියනවා කියන්නේ ඕක දන්නකොට ලෝකේ නැහැ කියන එකනේ.
නෑ ඔතන ඒ එතන දැන් අපි අර පෙන්නුවේ මේක මේ සදාගත් ලෝකයක් වෙන්නේ මෙතන මේ වෙන සිද්ධාන්තයේ දැක්කේ නැතුවනේ අපි වන්න සටහනකින් අම්මෙක් හරි තාත්තෙක් හරි කියලා පනවා ගන්න.
ඒ කියන කතාව හරි.
ඔව්.
එතකොට මේ එතනින් එහාට දෙයක් මේ කියන්නේ. දැන් ඒකත් ඒ එතනින් අම්මෙක් තාත්තෙක් මනෝ ගන්න එතන මොනවා හරි ස්වභාවයක් තිබුණ හින්දානේ අම්මෙක් තාත්තෙක් මනවන්නේ.
ඔව් ඒක දෙයක් කියලා ගත්තේ හින්දානේ.
ඔව් වර්ණ සටහනක් හරි දෙයක් තිබුණ නිසානේ අපි අම්මා කියලා ගන්නෙ. නැත්නම් සත්මා ධාතුව හරි කියලා තිබුණ හින්දානේ අම්මා කියලා ගන්නෙ නේද?
ඔව්.
දැන් ඔක තව ටිකක් ලිහිල් භාෂාවෙන් කිව්වොත් ශරීරයක් තිබුණා හින්දානේ අම්මා කියලා ගන්නෙ. ශරීරය කියන්නේ සතර මහා ධාතු කියලා
කියන්නේ. සතර මහා ධාතුනේ.
ඔව්. එහෙමයි. ඔව්. එතකොට දැන් අපිට ශරීරයක් හම්බුනේ නැත්නම් අම්මා කියලා කියන්නේ
නැහනේ. නැහනේ.
නේද?
ඔව්.
එහෙමයි. එතකොට බලන්න දැන් ශරීරයක් හම්බ උන එක දන්නේ නැතුව අම්මා කියලා
කියනවා. එතකොට අර ශරීරය තියෙනවා කියලා හම්බ වෙන්නේ ශරීරයක් නැති බව දක්ව නැති හින්දානේ.
අනේ ඒක තමයි. දැන් අම්මා කියන එක වෙන කතාවක්. එතකොට කරක්කු වැඩි. දැන් අපි යන්න ඕනේ ශරීරයක් හම්බ වෙන්නේ කොහොමද?
දෙයක් කියලා මක්ක.
දෙයක් කියලා දෙයක්. දෙයක් කියලා පැනවිත් හින්දා.
ඔව්. ඒ දෙයට උදාහරණයක්
නැහැ.
ශරීරය කියලා ගන්නක
අහන අවශ්‍යද?
ඔව් තව චුට්ටක් මේක මම පොඩ්ඩක් ක්ලියර් කරනකම් ඉන්නවද ඊට පස්සේ අහන්නේ.
හොඳයි.
ඔව් දැන් ශරීරයක් හම්බ වුණොත් තමයි අම්මා කියලා පැනවෙන්නේ. ශරීරයක් හම්බ වුණ නැත්නම් අම්මා කියලා පැනවෙන්නේ නැහැ.
නැහැ.
ඔව්. එතකොට ශරීරයක් කියලා හම්බ වුණේ අපි යනවා ඊළඟට සතර මහා ධාතු. සතර මහා ධාතුව කියලා දැනගත්තා නම් ශරීරයක් හම්බ වෙන්නේ නැහැ.
නැහැ. එහෙම
නැහැ. එතකොට සතර මහා ධාතුවට
හිත සතර මහා ධාතුව කියලා හම්බුණානෝ.
ආ ඒක තමයි. සතර මහා ධාතුව දැනගන්නකොට ශරීරයෙන් එතෙර වෙනවා. හරි. ශරීරය කියලා දැනගන්නකොට අම්මා කියන එක නිතර. අම්මා කියන එක හැදෙන්නේ ශරීරය ඉතුරුනවා. ශරීරය ගැන හොයාගෙන යනකොට සතර මහා ධාතුව හම්බ වුණොත් දැන් ශරීරය හම්බ වෙන්නේ නැහැ සතර මහා ධාතුව.
සතර මහා ධාතුව.
එතකොට සතර මහා ධාතුව කියනකොට ඒක හම්බ වුණේ කොහොමද?
ආයි රූප වේදනා සංඥා සංකාර විඥාන වලින්මනේ.
දැන් ඒක හම්බ වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. හරි. එතකොට එතනත් ඒ දේ සමුදය වුණ හින්දා නේද සතර මහා ධාතුව හම්බ වුණේ?
රූප
වේදනා සංඥා සංකාර විඥාන සමුදය වුණ නිසා නේද සතර මහා ධාතුව හම්බුනේ, ශරීරය හම්බුනේ, අම්මා හම්බුනේ. හරි.
ඔව්.
ඊළඟට අපි කියනවා ආයේ මේ ಜಾති පහටම ඇවිල්ලා නේ රූප වේදනා
සංඥා ආයි විඥානේ කියලා හම්බුණා නම් ඒත් හම්බු වෙන්නේ මේ විදිහටමනේ.
ඔව් විඥානෙත් ඒ විදිහට විඥානේ වෙන් කරන්න බෑ. ඔතන රූපෙත් ඒ විදිහට වේදනාවත්
වේදනාවත් කියලා අපි වෙන් වෙන් වශයෙන් ගත්තොත් ආයෙත් හම් වෙන්නේ ওই විදිහටමනේ.
ඒ පහකට මම
වෙන් වෙන් ගත්තත් ඒ විදිහට ඔක්කොම එකට ගත්තත්
ඒ විදිහට
හරි එකම ධර්මතාවය. එතකොට ඔන්න ඔය දැන් ඔය ಜಾති පහ සමුදය වුණා නිරුද්ධ වුණා කියන. මොකක්ද මේ සමුදය වුණා නිරුද්ධ වුණා කියන්නේ? සමුදය කියන්නේ හටගත්තානේ.
හටගත්තා.
නිරුද්ධ වුණා කියන්නේ ඉතුරුක් නැතුවම නිරුද්ධ.
නැතුව.
ඔකටනේ කියන්නේ.
ඔතන ඉතුරුවත් නැතුව නිරුද්ධ වුණා කියන එක ඔතන හරි. එතකොට මේ ක්‍රියාවලියේ මේ ස්වභාවය දකිනකොට වෙන්නේ මොකද මේ අවිද්‍යාවයි නිරෝධ වෙන්නේ?
නෑ, තාම අන්න එතන තමයි මම කිය බලන්න ඕනේ. ඔය කතාව කිව්වට අවිද්‍යාව නිරෝධ වුණා. සමුදය වුණ තැනම නිරුද්ධ වුණා කිව්වට සමුදය උනේ කොහමද අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් කියලා ප්‍රශ්නයක් එනවා නේද?
එහෙමයි.
ඔව්.
සමුදය උන දේ නිරුද්ධ වුණා කියන්න පුළුවන්.
ඔව්.
ඒක නිරුද්ධ වෙනකොට තව එකක් සමුදය වෙලා ආයි නිරුද්ධ වෙනවනේ.
ඔව්.
ඒක නිරුද්ධ වෙනකොට තව එකක් සමුදේ වෙලා නිරුද්ධ වෙනවනේ. මොනවාද මේ සමුදේ වෙන්නේ? ওই ಜಾති පහනේ.
පහනේ.
වේදනා සංඥා
සංකාර. වේදනා සංඥා සංකාර විඥාන පහනේ.
ඔය පහට නේද බුදුහම්දුරෝ දුක කිව්වේ? ලෝකය කිව්වේ.
ඔව්. ලෝකය කියලා කිව්වේ.
එතකොට බලන්න දැන් එක ක්ෂණයක ඕක හටගෙන නිරුද්ධ වෙනවා. තව ක්ෂණයක තව එකක් හටගෙන නිරුද්ධ වෙනවා. තව ක්ෂණයක තව එකක් හටගෙන නිරුද්ධ වෙනවා. ඔහොම එකක් යනවනේ. නේද?
දුක හට ගන්නවද? දුක හට ගන්නවද
එතකොට? අන්න ඒකයි. දුක හටගෙන නිරුද්ධ වෙනවා. තව භාෂාවකින් කිව්වොත්.
දුක නිරුද්ධ කළා නෑ. දුක දැකලා නෑ.
හටගෙන නිරුද්ධ වෙන බව දැකලා. දැකලා නැහැ කියන්න බෑ.
නෑ. ඕක දුකයි කියලා දැක්කේ නෑ. ඕක දුක කියලා දැක්කේ
නෑ. නිරෝධය දැක්කේ නෑ.
නෑ දැන් දුක කියන එකත් මේ
දැකින්නේ බෑ.
නෑ මේ පංච උපාදානස්කන්ධ කියන්නේ දුකනේ. අපි අඩු ගානේ අහලවත් තියෙනවා. එතකොට දුක හටගත්ත නිරුද්ධ වුණා. ආයේ තව දුකක් හටගත්ත නිරුද්ධ වුණා. ආපහු තව දුකක් හටගත්ත නිරුද්ධ වුණා. නේද?
එහෙමයි. පැහැදිලි.
ඔව්.
එතකොට බලන්න දැන් ඒ දුක හටගත්තේ අවිද්‍යාව නිසා නෙවෙයිද? නිරුද්ධ වුණ දුක මං අහන්නේ.
ඔව්.
අවිද්‍යාව
ඉදිරියට. අවිද්‍යාව යදුන් නැත්තම් හටගන්න බැහැනි. නේද?
එහෙමයි.
ඔතන නව කර්මනේ. නව කර්මනේ සැකසෙන්නේ නැත්තේ මෙතන දකින්නකොට.
ඒ එතන අඩුව
තමයි. අபி සංස්කාර
හරි, නව කර්ම සැකසුන් නැතුවට පුරාණ කර්මයේ සැකසුන්.
පුරාණ කර්මයේ ඉතිරිනේ.
ඒක තමයි. එතකොට ඉතුරුවක් දැන් තියෙනවනේ. අලුත් ඒවා හැදෙන්නේ
නැහැ. අලුත් ඒවා හැදෙන්නේ නැහැ.
හැබැයි මේ තියෙන එක දිගටම තියෙනවනේ. තියනවා කියන්නේ මම මේ තියෙනව නැති වෙනවා කියන එක තියෙනවනේ. ඉතින් ඉවරයක් නැහැනේ.
ඔව්. එතකොට ඒකනේ කියන්නේ අතනදී අර කෙලෙස් පරිනිර්වාණයයි ස්කන්ධ පරිනිර්වාණය කියලා දෙකක් පෙන්වලා තින්නේ.
නෑ, ඔතන අපි ඒකට එමු. ඒකද පෙන්වලා තියෙන්නේ කියන එක තමයි මේ ප්‍රශ්න කරන්නේ. හරි. දැන් ඒ විදිහට තමයි ඔක පැහැදිලි කරන්නේ. කෙලෙස් පරිනිර්වාණය විතරයි වෙන්නේ ස්කන්ධ එහෙමම තියනවා කියන එකකට
තමයි. එතකොට පංච උපාදාන ස්කන්ධය සැකසෙන හැටි දැකීම තමයි දුක්ඛ දැනගැනීම කියන්නේ. පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. පංච උපාදාන ස්කන්ධය දුක්ඛ.
එතකොට දුක දැනගත්තා කිව්වට මගේ ප්‍රශ්නේ තමයි
ඔව්.
හොඳට හිතන්න. දැන් ඔය දුක කියන එක දැන් තාමත් ඇති වෙනවනේ. ඇති වෙනව නැති වෙනවනේ නේද?
එහෙම.
පුරාණ කර්මේ කොටස ඇති වෙනව නැති වෙනවනේ.
ඔව්. පුරාණ කර්මෙන් එන කොටස දුක කොටසට වැටෙන්නේ නැහනේ.
දැන් ඒ පුරාණ කර්මෙන් එන කොටස පංච උපාදානස්කන්ධේ නෙවෙයිද?
පංච උපාදානස්කන්ධය නෙමෙයි. එතකොට අතනින් මෙව වෙනකොට නැවත අතන නැනකොටකට ස්කන්ධ පංචකයේ තුල නැවත් මෙතන දකිනකොට අරක අතහැරන කෙලෙස් අයින් වුණාට පස්සේ කෙලෙස් අයින් වුණාට පස්සේ පුරාණ කර්මයේ තුල පිරෙන පංචස්කන්ධය තුල
ඒ පංචස්කන්ධය කියන්නේ
මොකද පංච උපාදානස්කන්ධය සකස් වෙන හැටි දකිනවා ඉඳගෙනම මොකද පංච උපාදානස්කන්ධය දකින්නේ සකස් වෙන්නේම අතන තේරුම් නොදක්ක හින්දාමයි ඒකයි මං කියන්නේ.
ඔව් ඒක අපිට අහන්න ලැබෙන්නේ ඕක තමයි. හැබැයි අපි දහම
ඒක තමයි ඇත්ත.
දහම ඒක ඇත්ත කියලා තමයි හිතෙන්නේ. අපි දැන් බලන්න ඕනනේ බුදුහාමුදුරුවෝ කොහේ හරි ඔහොම කියලා තියනවාද කියලා.
අපි ඩොක්ටර් අදහස් බලමුකෝ.
එමයි.
ඔව්. නෑ නෑ මගේ අදහස නෙමෙයි. සූත්‍රයක කොහේ
හරි ඒක. ධර්මයේ සූත්‍ර වල අනුව.
ඔව් අපි එහෙමනේ බලන්න ඕනේ දැන් අපිට
වැටෙන්න
පුළුවන්. ඉතින් එක ප්‍රශ්නයක් තමයි දැන් ඔතන එන්නේ. දුක කියන එක ඉවර වෙලා නැහැ. ඒකට හේතුව තමයි ඔක ඇති වෙන නැති වෙන එක ඉවර වෙලා නැහැ.
දෙයක් දේවල් හට ගන්නව නිරුද්ධ වෙනවා.
ඔව්. ඒ හටගන්න දේවල් මොනවද ඇහුවොත් ආයි අර ಜಾති පහම
හටගන්න නිරුත් වෙලා නැත්තේ මොකද ඒකට හේතුව දුක ඉතු වෙලා නැහැ කියන්නේ මොකද තාමත් මමයා මෙතන ඉන්න හින්දානේ මමයාටනේ දුක තේරෙන්නේ
අවිද්‍යාව තියෙනවනේ ඒතකොට
අවිද්‍යාව තියෙන නිසානේ
අපි දැන් කතා කරන්නේ
මෙතන සත්‍යයක් නැහැ පුද්ගලෙක් නැහැ දෙයක් නැහැ කියන එක යාට ප්‍රත්‍යක්ෂ ඥානයක් ඔතනදී හම්බ වුණා නේද මේ ස්කන්ධ පංචකේයි
මෙතන තියෙන ඥානයක් හම්බ වෙලා තියෙනවනේ.
ඔව් මෙතන එහෙම කියලා මම කියන්නේ
මෙතන තියෙනවා කියලා ඥානයක් හම්බ වෙලා තියෙනවනේ.
ඔව් එතකොට ඒ තුල එයා හිතනවනේ දැන් මෙයාට මේ කෙනෙක් මේක දැන් මේ ස්කන්ධ පංචකය වැරද්දිලා මේ මම මගේ තයක් කියලා කරගත්තේ ඇත්තටම එහෙම එකක් සකස් වෙලා නැති බව එයාට දැනෙනවනේ දැනගන්නවනේ එයාට ඥානයකින් දැනගන්නවනේ දැනගත්තට පස්සේ
ඒක ඥානයකින් දැනගෙන තියෙන්නේ මොකද්ද
අතන නිරෝධය දකිනකොට දැන් එයාට අම්මෙක් ගොඩ නැගුණොත් නේ අම්මෙක් කියන එකක් එයාට සකස් වුණොත් තමයි එයා තුල කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර විදිහට අபிසංකාර කරන්නේ අபிසංකාර වෙන්නේ. නුඹත් මෙතන මේව උනා මෙතන දකිනකොට මෙතන කවදාමකත් එහෙම දෙයක් සකස් වෙලා නැති දෙයකට ඒ තුල එතන මේ සත්‍ය පුද්ගලයේ දෙයක් නැහැ කියන එක එයාට අවබෝධ වුණාට පස්සේ එයාට රාගෙන් දේශයෙන් මෝහෙන් ගැටෙන්න ඕනද? ගැටෙන්න මොකකටද? ගැටෙන්න දෙයක් තියෙනවද?
ඒක හරි ඒ අවිද්‍යාව.
ආ ඒ ආරම්භය.
දැන් ඉවරද කියලා. මම දෙන්නම කතා කරන්න ගියත් කාටවත් ඇහෙන්නේ නැහැ නේ අපි කතා කරන එක අහලා කතා කරමු නේද
ડોක්ටර් ඩිදෙමෝ ડોක්ටර්ගේ පැහැදිලි කිරීම ඉවරනක
ඔකේ කරගෙන යන්නකො
නෑ මං ප්‍රශ්නයක් විතරයි අහුවේ දැන් මේ දැන් ඔබතුමිය කියන විදිහට මට තේරෙන්නේ මේ ස්කන්ධ ස්ථිරාන් කියන එක තියෙනවා. ඒ අනුව නව කර්ම ඇති කරන එක වෙන්නේ නැහැ.
ඔව්.
කද අර ස්කන්ධ ඇති වෙන නැති වෙන එක හරියටම දැක්කා.
ඔව්.
ඒක ඥානයකට අහු වුණා.
ඔව්.
හරි. ඒ ටික පැහැදිලි.
ඔව්.
දැන් මම මේ ප්‍රශ්න කරන්නේ එතනින් එහාටද?
ඔව්.
දැන් ඒක මත දිගින් දිගට වරද්දගෙන හිතන එක නැවතුණා.
නැවතුණා.
දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? ස්කන්ධ ඇති වෙලා නැති වෙන එක ඉතුරු වෙලා.
ඔව්.
ඒකට අපි කියනවා ඔක පුරාණ කර්මී කියලා.
පුරාණ කර්මී.
ඔව්. දැන් අපිට ප්‍රශ්න කරන්න වෙනවා එකක් තමයි ඔක ඥානයකට අහු වෙලා තියෙන දැන් හොඳට පේනවා ඥානෙට මේක ඇති වෙනවා නැති වෙනවා.
ඔව්.
එතකොට ණය දේශනා ටිකක් තියෙනවා ඥානය කියන එක මොකද්ද කියන එක ඥානය කියන්නේ මොකද්ද ඥානය තියෙන්නේ කාටද කියලා කොටසක් තියෙනවා දැන් අපි හිතන්නේ ඥානය ආවට පස්සේ මම නැහැ කියලා
ඒක අපිට තව කරන්න දේවල් තියෙනවා
නෑ නෑ
නෑ ඔක පරිස්සමෙන් හිතන්න
ඔව්
කරන්න දේවල් තියෙනවා
ඔතෙන්ට එන්න පුළුවන්
හැබැයි තන ඥානය ආවට පස්සේ මම නැහැ කියනවට වඩා ඔතන මෙන්න මේ ක්‍රියාවලිය තුල කෙනෙක් පුද්ගලෙක් දෙයක් නැහැ කියන එක තුල අවබෝධයක් වෙනවා නේද? මම නැහැ නෙමෙයි. මම නැහැ කියලා මේ මම කියලා කෙනෙක් සත්වෙක් දෙයක් කනවන්න බැරි ස්වභාවයක්. අවබෝධයක් වෙනවනේ. ඥානයක් වෙනවනේ කියන්නේ ඥානයක් කියලා.
තමයි
ඒක තමයි
ඔය ඥානවල
ඔව්
ඥාන තියෙන සූත්‍රයක් තියෙනවා ඒකේ ඔව් ඔය ඕනම ಜಾති දෙකක් එක්ක ඥාන හතක් එනවා
ඔව්
ඒකේ කත්නාය මේ ඇතිගල්ලි මේ වේ කියන ඥානය මේක මේ දැන් එක අතීත එක අනාගත එක. එතකොට ඒ සමුදය වෙන හැටි එක ඥානයක්, නිරෝධ වෙන හැටි තව ඥානයක්.
එතකොට
දෙක ගානේ ගත්තාම ඥාන 6යි. නේද? කාල තුන.
ඔව්.
එහෙමයි.
ඊළඟට හත්වෙනි ඥානය මොකද්ද කියලා දන්නවද?
නෑ.
ඔන්න ඔය ආපු ඥානෙත්
මඥාන.
ඔව්. ඔන්න ඔය ආපු ඥානෙත් අර අර විදිහම එක. ඒකත් අනිත්‍යයි, පටිච්ච සමුප්පන්නයි, සංකතයි, අවිද්‍යා ප්‍රත්‍යින්.
ප්‍රත්‍යි.
අවිද්‍යා ප්‍රත්‍යින් කියන එක හරි වැදගත්.
අහ්.
අර ඥාන ටිකත් වැරදි කියලා පේන එක තමයි හත් වෙනි ඥානෙ. ඒකේ සූත්‍රේ නම කාට හරි මතකද මට ඒ සූත්‍රේ නම දැන් එන්නේ නැහැ ඒක පස්සේ උනා කියමු මේ බලන්න පුළුවන් දැනට අපිට හිතෙනවා අර ඇති වෙන නැති වෙන ඥානය ආවහම හරි කියලා දැන් මම ඉවරයි
දැක්කා කිව්වා
ඔව් හැබැයි මේ දහමේ තියෙනවා හත්වෙනි ඥානය
එහෙමයි.
ඉතින් මේවා පොඩ්ඩක් හොයන්න කියලා මම කියන්නම්
කියනවා. ඔව්.
සංඥාත්මකක්වත් නේ අපි දහම හොයන එක නිතරන්නේ.
එහෙමයි.
ඒක එක පොයින්ට් එකක්. ඊළඟට
කරන දේවල් තියෙනවා.
ඒක ඉතින් තම තමන් තීරණය කරන්න ඕනේ. නෑ,
තමයි
කරන්න. නැකෙනකට කියන්න බෑ. අපිට කියන්න පුළුවන් දහමේ මෙහෙම තියෙනවා. කැමති නම් හොයන්න.
ඈ.
ඊළඟ එක තමයි ඔය දැන් අපිට ඇත්තටම ගොඩාක් අහන්න ලැබෙන්නේ මේ ස්කන්ධ තියෙනවා උපාදානෙ තමයි නැති වෙන්නේ කියලා. හැබැයි ඔකත් හොඳට හොයලා බලන්න ඕන තැන. ස්කන්ධ ටික ඇති වෙනවා නැති වෙනවා උපාදානෙ තමයි නැති වෙන්නේ කියලා. මේක පුළුවන් නම් ඕවා ගැන කියවෙන සූත්‍රවල හොඳට ආපහු සැරයක් ඉන්නසල බලන්න වටින තැන. ඒ සූත්‍ර තියෙනවා මහා පුන්නම සූත්‍රය තියෙනවා මහා හත්ති පදෝපම සූත්‍රය තියෙනවා. ඊට මහා හත්තිපදෝපම සූත්‍රය බැලුවොත් තේයි ස්කන්ධ කියන එක වෙනමම විස්තර කරනවා. රූපස්කන්ධය කියන්නේ මොකක්ද? වේදනාස්කන්ධය කියන්නේ මොකක්ද?
අවසරයි ડોක්ටර්, සද්ද පොඩක් මදි වගේ ડોක්ටර්. දැන් හරි ඒක ගන්න.
දැන් හරි. කනෙක්ෂන් එක ප්‍රශ්නයක් කරන.
ඔව් එහෙමයි.
මහා හත්තිපදෝපම සූත්‍රයේ ස්කන්ධ කියන්නේ මොනවද කියන එක ලස්සනට කියනවා. රූපස්කන්ධය කියන්නේ මොකක්ද? හරි. වේදනාස්කන්ධය කියන්නේ මොකක්ද? මේක ඇත්තටම කියෝලා බලන්න අනිවාර්යෙන් කියවන්න ඕන තැනක්. ඒකෙදි මම කියන්නම් මේකේ තියෙන්නේ මොකක්ද කියන එක මම කියන්නම්. හැබැයි මම කියන එක නවත්තන්න එපා. ඔයගොල්ලෝ සූත්‍ර කියන්නේ. රූපස්කන්ධය කියන්නේ අර 11 ආකාරයකින් අතීත රූපයක්, අනාගත රූපයක්, වර්තමාන රූපයක්, දුර රූපයක්, ළඟ රූපයක්, ඕලාරික සීල මධ්‍යස්ථ බහිද
දුරලාංග
ඒ 11ම කියලා ණය මොකක් හරි එකකට වැටෙන රූප ගතියක් තියෙනවා නම් ඔන්නෝකට කියනවා රූපස්කන්ධය කියලා. ඒ විදිහටම වේදනාස්කන්ධයත් ඒ විදිහටම විස්තර කරනවා. ඒ 11 කියලා මෙන්න මේ 11න් එකකට හරිය අහු වෙන වේදනාවක් තියනවා නම් ඒකට කියනවා වේදනා ස්කන්ධය. මතක තියාගන්න. එතන උපාදාන වචනේ නෑ. රූපස්කන්ධය කියන්නේ මේකයි. වේදනාස්කන්ධය කියන්නේ මේකයි. සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන්නේ මේකයි කියලා විස්තර කරනවා. හරි.
එහෙමයි.
ඉස්සරට මතක තියාගන්න රූපස්කන්ධයක් කියන එකක් හම්බ වුණා නම් ඔය 11න් එකක්මයි හම්බෙන්නේ. හදවත බලන්න ඔය 11ට නැති එකක් තියනවද කියලා. වේදනා කියලා ස්වභාවයක් හම්බ වුණා නම් ඔය 11න් එකක් හරි කීපයක් හරිමයි වේදනා.
ඒ පහටම තියෙනවද?
ඔව් පහටම තියෙනවා.
ඒක හරි.
ඉතින් මේක අපේ අදහසක් නෙමෙයි මේ මේ වගේ සූත්‍රවල එහෙමම තියෙනවා.
ඒරුවන් සර්නේ ડોක්ටර් මේ ගැන ප්‍රශ්නයක් අහන්න අවසරද?
හොඳයි හොඳයි දැන් අහන්න හොඳයි.
අර ඉස්සලේ ප්‍රශ්නෙට උත්තරය හම්බුණා. මේ දැන් ඔය ස්කන්ධ සකස් වෙන්නේ අවිද්‍යාව මතද?
හරියට හරි එතන තමයි මේ හොයන්න ඕන තැන. මොකද නැත්තම් අපි එනවා මේ ස්කන්ධ ටික තිබුණට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔකට උපාදාන කරන එකේ විතරයි මේ දුක තියෙන්නේ, වැරද්ද තියෙන්නේ කියලා. අපිට අර අර මුල් මට්ටම මිස් වෙනවා. ඒක අපේ ඔළුවට දාලා තියෙන්නේ අර අර විදිහට. ඔය ටික පුරාණ කර්මයක් නේ, ඕක නවත්තන්න බැහැනේ කියන පැත්තකින් තමයි අදහස අපිට අහන්න ලැබිලා තියෙන්නේ. මම හිතනවා මේ දහම හොයන කෙනෙක් දහමට අනුව
ඔතන මේ ප්‍රොෆෙසර් ඔතන දැන් ඔය මේ අපි පටන් ගන්නකොටම කියනවනේ ස්කන්ධ මට්ටම සැකසෙන්නේත් අවිද්‍යාව නිසා කියලා.
අන්න හරි.
ඔව් අවිද්‍යාව
බලන්න
ආහාර කියන හේතු නිසායි මේ ඒ කියන්නේ ලෝකයේ තුලනේ එතන හම්බ වෙන්නේත් අපට.
අන්න බලන්න දැන් ස්කන්ධයක් සකස් වුණා නම් ඔය කියපු හේතු හතරම යෙදිලානේ නේද? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර. දැන් ඔබතුමිය විස්තර කරපු පැත්තෙම පුරාණ කර්මය කියන එක යෙදිලානේ. ඒක කම්ම විතරක් නෙමෙයි. ඒක එහෙම සකස් වෙන එකේ ඉතුරු හේතු ටිකත් මේ අනිවාර්යෙන් යෙදිලා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බති ලක්ෂණ තව ඔහම තව ගොඩක් තියෙනවා. ඒකට ඒ ස්කන්ධයක් කියනකොටම ওই හේතු ටික යෙදිලා. ඒකයි සමුදය කියන්නේ. ඒ හේතු යෙදුනොත් ඵලය ඇවිල්ලා ඉවරයි. එතකොට හේතු අයින් වෙනකොට අපිට හිතෙන්නේ අර හේතු ටික නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා කියලා. ඒක නෙමෙයි පටිච්චසමුප්පන්න බව කියන්නේ. හේතු යෙදිලා නම් ඵලය යෙදිලා, හේතු යෙදිලා නැත්නම් ඵලයක් ඉපදිලාද?
නැහැ. පලයන් කතා කරන්න බෑ.
හටනු ගනි.
ඔව්. ඒ කියන්නේ ඉමස්මින් අසති ඉදන් නහෝති. නහෝති කියන එක. හ්ම්. ඒ තිබුණ එකකට සිද්ධ වුණ දෙයක් නෙවෙයි.
හටනු ගන්න බවක්මයි.
ඔව්. හට නොගෙන කියන්නේ ඒක ගැන කතා කරන්නවත් බෑ.
කරන්න බෑ.
ඉමස්මින් සති ඉදන් හෝති කියනකොට ඒක හටගෙන. හටගෙන කියන්නේ මොකද්ද අර කියපු හේතු ටික යෙදිලා. මොනවාද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බති ලක්ෂණ. හරි.
එහෙම. පැහැදිලි.
ඔව්. එතකොට දැන් ඒකේ ඒ රූපස්කන්ධය කියනකොට මම පෙන්නවා එතන පැහැදිලිද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම ඔය කියන කරුණු පොදුයි. ඊළඟට අපි දන්නවා මේ පහ වෙන් කරන්න බෑ එකටම හටගන්නේ නේද? එකක් හටගත්තොත් පහම තියෙනවා.
එහෙම කියන
එකක් දන්නවනේ.
එහෙමයි.
දැන් ඔය පුරාණ කර්මෙන් හටගත්තු ටික මම මේ කියන්නේ ඊට පස්සේ හටගත්තු ටික නෙමෙයි. මේ ටික මම හිතන්නේ කට්ටියට පැහැදිලි. හරි.
එහෙම.
මෙන්න මේ ස්කන්ධ ටික හටගත්තා කියන්නේ ඔකට තමයි ලෝකේ කියන්න වෙන්නේ. ඒක ලෝකෙන් පිට දෙයක් නෙවෙයි. මොකද ඔය ස්කන්ධ පහ නම් ඔක ලෝකේ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඔව් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් හිතාගෙන ඉන්න ඒවා ස්කන්ධ විතරයි. ඒවා උපාදාන ස්කන්ධ නෙවෙයි කියලා. ඒ නිසා ඒක දුක නෙවෙයි කියලා. නේද?
එහෙමයි.
ඒ පුරාණ කර්මෙන් හටගත්ත ස්කන්ධ විතරයි ඒවා උපාදාන ස්කන්ධ නෙවෙයි. ඒ නිසා ඒක දුක නෙවෙයි කියන මතයකනේ අපි ඉන්නේ.
එහෙමයි. ඒක නව කර්ම සකස් වෙන්නේ නැහැ කියලා.
නව කර්ම සකස් වෙන්නේ නැහැ. එහෙනම් දුක සකස් වෙන්නේ නැහැ.
නැහැ.
හැබැයි මං කියන්නේ ඔය කියන කතාව කොච්චර සාධාරණද කියලා බලන්න. දැන් මේ කතා කරන්නේ නව කර්ම ගැන නෙමෙයි ආ පුරාණ කර්ම ගැන. ඒ කියන්නේ මේ ස්කන්ධ ටික ගැන. තව විදිහට කිව්වොත්.
එහෙමයි.
දැන් අර මහා හත්තිපද උපම සූත්‍රය මං ඉස්සෙල්ලා විස්තර කරපු එක බැලුවොත් මේ රූපස්කන්ධය කියනකොට ඔය 11 ආකාරේ හැදිලා ඉවරයි. 11 ආකාරයෙන් තොර රූපස්කන්ධයක් ගැන කතා කරන්න බෑ. එහෙම ස්වභාවයක් නැහැ. හටගෙන නැහැ. සමුදය වුණා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් එකක් හරි සමුදේ උනාන අර 11 ආකාරෙමයි. දැන් හොඳට බලන්න. එතකොට අපි දැන් කතා කරන්නේ ස්කන්ධ කියලා. රූපස්කන්ධය කියන එක. අතීත හරි අනාගත හරි වර්තමාන හරි. එහෙම නැත්නම් අජ්ජත් රූපස්කන්ධය නැත්නම් බහිද්ද රූපස්කන්ධය. ඕක කියනකොටම ඕන තැනකට දාලා බලන්න. ලෝකෙට අහු වෙලාද නැද්ද? අහු වෙලා නේද?
එහෙමයි.
ඒ කියන්නේ අර ද්වයතාවයට අහු වෙලා. අජ්ජත් රූපස්කන්ධය බහිද්ද රූපස්කන්ධය කියනකොටම මේ ලෝකෙට අහු වෙලා ඉවරයි. අපි කොච්චර කියන්න හැදුවත් ඔක උපාදාන වෙලා නැහැ. ඔය ස්කන්ධ විතරයි කියලා මේ උපාදාන නොවුන ස්කන්ධයක් අපිට හම්බ වෙන්නේ නැහැ. කතා කරන්නත් බැහැ.
රූපකම්මනුත් උපාදාන වෙලාමයි හම්බ වෙන්නේ.
ඔව්. හම්බ වුණත් කියනකොට යන්න එපා මේ පවතින රූපයක් ගැන නෙමෙයි. ඔව්
යන්න එපා දැන් අපිට අපි සකස්
ඕ ඇති වෙලා නැති වෙන. අර මං කියපු මූලික මට්ටම මේ කියන්නේ.
එහෙමයි.
එතකොට දැන් අපිට පිළිගන්න වෙනවා අර දැන් ඒ රූපස්කන්ධයේ සමුදේ අවිද්‍යාව තියෙනවා කියන එක. වේදනාස්කන්ධේ කියන එකේ අවිද්‍යාව යෙදිලා. ඉතින් මේ හටගෙන නැති වෙන මේ 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 මම මේ කතා කරන්නේ නව කර්ම නෙමෙයි ආ පුරාණ කර්ම කියන ස්කන්ධ මට්ටම. ඒක සමුදය වෙනකොට අවිද්‍යාව යෙදිලානේ. ඊළඟට නිරෝධ වෙනකොට නම් අවිද්‍යාව නැහැ කියන්න පුළුවන් ඈ. එහෙමයි. ඊළඟ එක ආයේ හට ගන්නකොට ආයේ අවිද්‍යාව යෙදිලානේ.
දුකත් යෙදිලා.
ආයේ අපි දුක පැත්තකට පැත්තකින් තියමුකෝ පොඩ්ඩක්. අවිද්‍යාව සමුදය නොවුනොත් අවිද්‍යාව හේතුවක් නොවුනොත් මේ ස්කන්ධේ හට ගන්න විදිහක් නැහැ නේ.
එහෙමයි.
එතකොට දැන් ප්‍රශ්නයක් එනවා නේද? දැන් මේ එක පැත්තකින් ස්කන්ධ නිරුද්ධ වෙලා නැහැ. නිරුද්ධ වෙනවා කියන අපේ අර්ථයට නිරුද්ධ වෙනවා, හටගන්න එක නැති වෙනවා. ඒ වුණාට හටගන්න ස්වභාවය තියෙනවා කියන්නේ හටගන්න මොහොතේ අවිද්‍යාව යෙදිලානේ.
එහෙම
ප්‍රත්‍ය වෙලානේ.
එහෙම
නැත්තම් සමුදේ වෙන්න බෑනේ.
එහෙම
දැන් ඔතනින් බලනකොට අර ඉස්සෙල්ලා කියපු එකත් එක්ක පොඩ්ඩක් නිකන් නොගැලපෙන ගතියක් තියෙනවා නේද? ඒ කියන්නේ දැන් අපි හිතමු රහතන් වහන්සේ කියන්නේ ඔන්න දැන් නව කර්ම හදන්නේ, අபிසංස්කරණي කරන්නේ. ස්කන්ධ ටික විතරයි තියෙන්නේ. ඒකත් සමුදේ වෙලා නිරුද්ධ වෙනවා. ඒක දකිනවා. ඒ ඥානේ තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ අන්නේ ඥානය මත. ඒ ඥානය මත දැන් නව කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි මේ ස්කන්ධ හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඉතින් ස්කන්ධ හට ගන්න පුළුවන්ද අවිද්‍යාව යෙදෙන්නේ නැත්තම්? සමුදේ වෙන්න පුළුවන්ද?
බෑ.
සමුදේ වෙනවා කිව්වනම් දැන් ආයි අතෙන්ට ගැලපෙන්නේ නැහැ නේ අර කීප කතාවට. දැන් පේනවා නේද මෙතන අපිට නොවැටහෙන මොකද්ද දෙයක් තියෙනවා කියන එක. අගෙන අපි දන්න එකට ගැලපුවොත් ප්‍රශ්න ටිකක් එනවා. ඔක ඉතින් තව එහාට ගෙනියන්න පුළුවන්. එහෙමනම් මේ රහතන් වහන්සේට ස්කන්ධ විතරක් තියෙනවා කිව්වත් ඉතින් එහෙන ඒ අවිද්‍යාවක් තියෙනවා. ඉතින් ඒව සමුදේ වෙන්න බැහැනේ අවිද්‍යාව නැත්නම්.
එහෙමයි.
ඒ කියන්නේ ස්කන්ධ වලට සමුදේ කියනකොට පුරාණ කර්ම විතර නෙමෙයි. කම්ම, තණ්හා, ආහාර, අවිද්‍යාව ඔක්කොම යෙදෙන්නේ ඒක. අත තියාගෙන ඒ ප්‍රත්‍ය එකක් හරි අඩු වුණොත් මේක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි කිව්වොත් පුරාණ කර්මයේ විතරක් තියෙනවා අවිද්‍යාව නැහැ කියන කතාවෙම අඩුවක් තියෙනවා. එහෙමයි. ඒ රූපස්කන්ධේ හටගන්න බෑ. දැන් මෙන්න මෙතන ගාක් මේ මේ විහසන්න ඕන තැනක්. මේක ගැන මේ ප්‍රශ්න කරන්න හොඳට මොකද හොයන්න ඕන තැන. අපේ අශෝක මහත්තයාට පැහැදිලි වුණාද? මම මේ